බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. පළමු දේශනාව සිහිය වැඩෙන සතර සතිපට්ඨානය.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට වැදගත්ම ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම සූදානමින් ඉන්නේ. ඉතින් ඔබ හැම දිනාටම ඉතාම වැදගත් මාතෘකා පෙළක් යටතේ අද දවසේ මේ ධර්ම දේශනාව අපි සිදු කරන්නට යෙදෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම දේශනා කරන අවිදහිත දේශනාව. හැම බුද්ධ ශාසනයකම බුදවරු අත් නොහැර දේශනා කරන දේශනාව. පිංගතුනේ ඔබ අහලා තියෙනවා අවිදහිත ස්ථාන ගැන. සියලු බුදුරජාණන් වහන්සේලා පරිහරණය කරන අත් නොහැර සේවනය කරන ස්ථාන. ඒ තමයි හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන්නේ බුද්ධගයා වජිරාසන මූලෙමයි. ඒ භූමිය බුදවරු අනුව වෙනස් වෙන්නේ නෑ කියලා සඳහන් වෙනවා. හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම ඒ ස්ථානයේම සකස් වෙනවා. ඒ භූමියෙන්මයි බෝ අංකුරේ පහළ වෙන්නේ, බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහිවෙන මොහොතෙම. ඊළඟට හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ අවිදහිත දේශනාව. ඒ දේශනාව සිදු කරන්නේ අවිදහිත පුණ්‍ය භූමියක් මත වැඩ සිටිමින්. අද අපි දඹදිව ඉසිපතන මිගදාය කියලා හඳුන්වන භූමිය හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරපු භූමිය. ඊළඟට සියලු බුදුරජාණන් වහන්සේලා දිව්‍ය ලෝකයට වැඩම කරලා අභිධර්ම දේශනාව සිදු කරලා දෙව්ලොවින් මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන. ඒ වැඩම කරලා සිරිපතුල තබන්නේ එකම තැනක. අද අපි හඳුන්වන්නේ සංකස්ස භූමිය කියලා. ඒ දඹදිව සංකස්ස පුණ්‍ය භූමිය. බුදුවරු අනුව වෙනස් නොවන භූමියක්, අවිදහිත තැනක්. ඊළඟට සියලු බුදුරජාණන් වහන්සේලා වැඩිම කාලයක් වැඩ ඉන්න, හැම බුදු කෙනෙක් වෙනුවෙන්ම ආරාමයක් ඉදිවන මේ ලෝකේ පුණ්‍ය භූමියක් තියෙනවා. ඒ තමයි අද අපි සැවැත්නුවර ජේතවනේ කියලා හඳුන්වන භූමිය. ඒ භූමියම මිලදීගෙන ඒ හැම කාලෙකම බුදුවරු පහළ වෙන කාලෙකම කුටි සෙනසුන් හදලා බුද්ධ ශාසනයට පූජා කරන්නම පාරමී පුරාගෙන ඉන මහා පින්වන්ත කෙනෙක් හැම බුද්ධ ශාසනයකම ඉන්නවා. ඒ නිසා එවැනි සියලු බුදුරජාණන් වහන්සේලා පරිහරණය කරන, සේවනය කරන ඒ භූමි ධර්මයේ අපි හඳුන්වන්නේ අවිදහිත පුණ්‍ය භූමි කියලා. ඒ වගේමයි ධර්මයේ සඳහන් වෙනවා හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවල්. ඒ දේශනාවලට ධර්මයේ කියන්නේ අවිදහිත දේශනා කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය හැම දේශනාවක්ම හැම බුදු කෙනෙක්ම ඒ විදිහටම දේශනා කරනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවල හරය එකයි. ඒ තමයි සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වැළැක්වීම. කුසලස් උපසම්පදා. කුසල් දහම් දියුණු කිරීම. සචිත්ත පරියෝදපනං, තමන්ගේ හිත දමනී කිරීම. ඒතම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවල ඉලක්කය. එතකොට ඒ ඉලක්කයේ තුල පිහිටලා හැම බුදු කෙනෙක්ගේම සම්බුදු කෘත්‍ය එකයි. ඒ තමයි අවබෝධ කරගන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් බෝධි මූලයේදී අවබෝධ කරගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ඒ හැම බුද්ධ ශාසනයකම පහළ වෙනවා. ඒ අය මේ ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දිලා සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයන් බවට පත්වෙලා. බුද්ධ ශාසනය බබලවන්න මේ ධර්මයම බුදු කෙනෙක්ගේ චතුරාරි සත්‍ය ධර්මයම ලෝකෙට දේශනා කරමින් ශ්‍රාවකයන් ධර්මයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පාපී මාරයට කීප වතාවක්ම දේශනා කරන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුදු කෘත්‍යය. ඒ කෘත්‍යය ඉටු කරද්දී අපි දන්නවා ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලවල ඒ සමාජවල ජීවත් වෙන මිනිස්සුන්ගේ වෙනස්කම් තියෙනවා. ඒ අයගේ ජීවන රටාවල් වල වෙනස්කම් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාට මුණ ගැහෙන මිනිස්සු, ඒ වගේම ඒ ශාසනවල ශ්‍රාවකයන්, එතකොට මෙයාගේ ලොකු වෙනස්කම් තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේට මුණ ගැහිච්ච කෙනාම පෙරබුදු හාමුදුරන්ටත් ඒ විදිහට මුණ ගැහුන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ කාලවල පරිසරය, පුද්ගලයෝ, මිනිස්සු, ඒ ගම්බින් වල නංගොත් ඒව වෙනස්කම් තියෙනවා. හැබැයි ඒ දේශනා අතර ඒ අයට ගැළපෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ බණ කියනකොට බුදුරජාණන් වහන්සේ හැමදාම මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා. කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන්න පිං ඇති අය කොහෙද ඉන්නේ? ඒ අය හොයාගෙන යොදුන් ගනම් බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම අනුවයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. බුදු ඇසින් දකිනවා ඒ කෙනා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද, විපටිතඤ්ඤෝ කෙනෙක්ද, නෙය්‍ය පුද්ගලයෙක්ද, ඒ අයගේ සංසාරිකව ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන කොයි ආකාරයටද, මේ කෙනාට මොන විදිහටද ධර්මයේ දේශනා කළ යුත්තේ. එතකොට ඒ සියල්ල බුදු ඇසින් දැකලා සමහර අයට දීර්ඝ වශයෙන් දහම් දෙසනවා. සමහර අයට කෙටියෙන් හකුලවල දහම් දෙසනවා. සමහර අයට උපමා උපමේ ඇසුරෙන් දහම් දෙසනවා. සමහර අයට බුදුරජාණන් වහන්සේ අයගෙම ප්‍රශ්න කරමින්, ඒකට කියන පටිපුච්ඡ ව්‍යාකරණේ පඤ්ඤා කියලා. ඒ අයගෙන් පෙරලා ප්‍රශ්න කරමින් ඒ අය තුලින්ම ධර්මකාරණා ඒ අයට වැටහෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී හැම බුදු කෙනෙක්ම හැම බුද්ධ ශාසනයකම අත් නොහැර දේශනා කරන දේශනා කීපයක් තියෙනවා. ඒ විදිහටම හැම බුද්ධ ශාසනයකම මේ දේශනාව ඒ විදිහටම දේශනා වෙනවා. අන්න එවැනි දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනාව. ඒ නිසා පින්වතුනි මේ දේශනාව ඉතාම වැදගත්. අපි මේ දේශනාව ආරම්භයේම ඔබට සිහිපත් කරනවා. මේ ඉරිදා උදෑසන ලක්හඬ ගුවන්විදුලි ඔස්සේ සිදු කරන මේ ධර්ම දේශනා පෙළ ඔබ හොඳට පිළිවෙලට ශ්‍රවණය කරන්න. ඔබට පුළුවන් නම් ඒ අවශ්‍ය ධර්ම කාරණා සටහන් කරගන්න, එක්ක පටිගත කරලා හරි ඔබ තියාගන්න, නැවත නැවත ශ්‍රවණය කරන්න. ඔබ කවදා හෝ සසරේ නිවන් දකින්න වීරිය වඩද්දී, ඔබ භාවනාව ආරම්භ කරන්න උත්සාහ ගත්තී, කොහොම හරි සසරෙන් මිදෙන්න ඕනෑ කියලා උත්සාහයක් ගන්නකොට ඔබට මේ දේශන පෙළ ඉතාම වැදගත් වෙනවා. පින්වතුනි සතර සතිපට්ඨාන. සතර කියලා කියන්නේ කාරණා හතරක්. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ කරුණු හතර. සති කියන්නේ සිහිය. පට්ඨානේ කියන්නේ පිහිටවන. එහෙමනම් කායානුපස්සනාව තුළ සිහිය පිහිටවීම, වේදනානුපස්සනාව ඔස්සේ සිහිය පිහිටවීම, චිත්තානුපස්සනාව ඔස්සේ සිහිය පිහිටවීම, ධම්මානුපස්සනාව ඔස්සේ සිහිය පිහිටවීම, මෙන්න මේ ආකාර හතරකින් සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න ක්‍රමය තමයි සතර සතිපට්ඨානය තුළ සඳහන් වෙන්නේ. මේ සතර සතිපට්ඨානෙ බුද්ධ ශාසනයේ පුරාම ධර්මාවබෝධයේ පිණිස බොහෝ තැන්වල යෙදෙනවා. එක එක නමින් යෙදෙනවා සිහිය ගැන. දැන් අපි ගත්තොත් සතර සතිපට්ඨාන කියලා කතා කරන්නේ මේ සතර සතිපට්ඨානේ අපි කතා කරන ටික. ඊළඟට සති ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රිය ධර්මයන් තුළ සති ඉන්ද්‍රිය, එතන කතා කරන්නේ සතර සතිපට්ඨාන ගැනමයි. සති බලං කියනවා. පංච බල ධර්මවල සති බලය ගැන අපි කතා කරනවා. ඒ කතා කරන්නේ සතර සතිපට්ඨාන ගැනමයි. ඒ වගේම සප්ත බොජ්ජංග ධර්මවල සති සම්බොජ්ජංගය කියලා කතා කරනවා. ඒ කතා කරන්නේ මේ සතර සතිපට්ඨාන ගැනමයි. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සම්මා සතිය කියලා කතා කරන්නේ මේ සතර සතිපට්ඨානෙමයි. එතකොට අපිට සම්මා සතිය, සති සම්බොජ්ජංගයේ, සති බලයේ, සති ඉන්ද්‍රිය, සතර සතිපට්ඨානෙ මේ මොන විදිහට කතා කරත් අපේ සිහිය දියුණු කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්නපු වැඩපිළිවෙල. පින්වතුනි, මේ සිහිය දියුණු වෙනවා කියලා කියන්නේ සිහිය මත තමයි සියලු ගුණධර්ම වඩන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපදන්නවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුබ්බංගමා ධම්ම. මේ හැම දෙයකටම, හැම ධර්මයකටම මුල් වෙන්නේ මනස. මනෝ සෙට්ඨා මනෝමය, මනසමයි මේකට මුල් වෙන්නේ. ඒ මනස මුල් කරගෙන යමක් අපි හිතනවද, කියනවද, කරනවද, මතක තියාගන්න, චේතනා පහළ කරලා තමයි අපි හිතන්නේ. මනස මුල් වෙලා තමයි අපි යමක් කතා කරන්නේ. අපි හිතෙන් හිතලා, ඒකට ධර්මයේ කියනවා හිත ඇතුලේ විතක්ක විචාර කියලා, අපි කතා කරන්න පෙර හිත ඇතුලේ චේතනා සකස් වෙනවා. ඊළඟට අපි යමක් කරනකොට මේ ඉබේ කෙරෙනවා නෙමෙයි, අපි හිතලා චේතනා පහළ කරලා තමයි යමක් කරන්නේ. එහෙමනම් අපි හිතන, කියන, කරන මේ සිත, කය, වචනේ මෙහෙවන්නේ චේතනාවක් එක්ක, කර්මයක් එක්ක. මනස තමයි මේ හැම දෙයකම මුල් වෙන්නේ. ඒ මනසට තියෙන රැකවරණේ තමයි සතර සතිපට්ඨාන. එහෙමනම් අපේ ජීවිතේ මේ හැම දෙයකම මුල් වෙන්නේ මනස. ඒ මනසට තියෙන රැකවරණය සිහිය. දැන් අපි මේ විදිහට තේරුම් ගත්තොත් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා උන්නාබ කියලා බමුණෙක් දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. ඔන්න ඔබ හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද? පංච ඉන්ද්‍රියන්. එතන කතා කරේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ ඉන්ද්‍රියන් පහ ගැන. එතකොට අපිට මේ ඉන්ද්‍රියන් පහ තියෙනවා, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ගෝචර වෙන්නේ ශබ්ද, නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ, දිවට ගෝචර වෙන්නේ රස, කයට ගෝචර වෙන්නේ පහස. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. මේ පහට තියෙන පිළිසරණ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන. බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාබ, ඔහුගේ නම තමයි උන්නාබ. උන්නාබ, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මනසයි කි. දැන් ඔන්න ඔබ හොඳට ඒක තේරුම් ගන්න. එහෙනම් ඇසට පිළිසරණ වෙන්නේ මනස, කනට පිළිසරණ වෙන්නේ මනස, නාසයට පිළිසරණ වෙන්නේ මනස, දිව මනස පිළිසරණ කරගෙන පවතින, කය මනස පිළිසරණ කරගෙන පවතින. ඒකට හේතුව ඒක මේ වගේ. ඒ කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු මනස අනුභව කරනවා කියලා තව තැනක සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔබ ඇහෙන් දකින දේ මනසේ තැම්පත් වෙනවා. කනින් අහන දේවල් සියල්ල මනසේ තැම්පත් වෙනවා. නාසයට දැනෙච්ච දේවල් මනසේ තැම්පත් වෙනවා. ඊළඟට ඔබ කාපු වීපු දේවල්, විඳපු දේවල්, මේ කයෙන් පහස විඳ මේ කොහොම මනසේ තැම්පත් වෙනවා. ඒ මනසේ අරමුණු අනුභව කරගන්න නිසා තමයි මේ පංච ඉන්ද්‍රයන් මනස පිළිසරණ කරගෙන පවතින නිසා තමයි ඔබ ඇහෙන් දැකපු දේ ඔබට අවුරුදු ගානකට පස්සේ හරි සිහි කරන්න පුළුවන්. එදා මං ඕක දැක්කා. එදා ඕක ওই විදිහට නෙමෙයි, මෙන්න මෙහෙමයි. ඒ කාලේ ආ මේ වගේ. දැන් යා වෙනස් වෙලා. ඉස්සර මෙහි හරි ලස්සනයි. එතකොට අපි මේ දැකපු දේවල් ගැන එහෙම කතා කරනවා. ඉස්සර ඒ වගේ, දැන් වෙනස් වෙලා. ඒ දවස්වල බොහොම ලස්සනයි, දැන් කැත වෙලා. ඉස්සර මේ පරිසරය හරි ලස්සනයි, මේ ගහකොළ ඉස්සර මේ විදිහට තිබ්බේ. එතකොට ඒ කාලේ අවුරුදු ගානකට කලින් හරි දැකපු දේවල් මනසේ තැම්පත් වෙච්ච නිසා ඒවා අපිට සිහි කරන්න පුළුවන්. එහෙමනම් අපිට පේන ඇහෙන් දකින දේවල් මනසේ තැම්පත් වෙනවා, මනස පිළිසන්න කරගෙන පවතී. කනෙන් අහන දේවල් මනස අනුභව කරනවා, මනස තැම්පත් වෙනවා. ඒ නිසා අපිට අවුරුදු ගානකට පස්සේ හරි එදා ඔයා ඔය කතාව නෙමෙයි කිව්වේ. දැන් අපිට මෙහෙම සමාජය ඇහෙනවා, ඉස්සර මෙයා මෙන්න මෙහෙමයි කිව්වේ, දැන් මෙහෙම කියන්නේ. ඒ කාලේ මෙයා මෙන්න මෙහෙම දෙයක් කිව්වා, මට හොඳට මතකයි කියනවා. එතකොට අපිට ඒ කාලේ කියපු දේවල්, ඉස්සර කියපු දේවල්, ඒ දේවල් අපිට නැවත සිහි කරන්න පුළුවන්. ඒ කණෙන් අහන දේවල් මනසේ තැම්පත් වෙන නිසා අපිට සිහි කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි නාසයට දැනිච්ච දේවල් මනසේ තැම්පත් වෙන. ඒ තැම්පත් වෙච්ච නිසා තමයි අපිට ආයි දැනෙනකොටම ආයි මතක් වෙනවා, මෙන්න මේ සුවඳ. දවසක් මම මෙන්න මෙතනදී මට ওই සුවඳ දැනුණා. ওই මල් සුවඳ. ওই නම් සමන් පිච්ච සුවඳ. ওই සැරක්. ওই මොකක් හරි ওই ගඳ මෙන්න මේ වගේ. එතකොට අපිට ඒ ආපු ගඳක් ගැන, සුවඳක් ගැන, සැරක් ගැන නාසයට දැනිච්ච දේවල් දැනෙනකොටම මතක් වෙනවා, කලින් මෙතනදී දැනුණා, අන්න අතනත් ওই වගේ. එතකොට ඒ ඔක්කොම මතක් වෙන්නේ නාසයට දැනෙන අරමුණු මනස පිළිසරණ කරගන්න. ඊළඟට දිවට දැනෙච්ච දේවල් රසය ගැන හිතත්. අපි යමක් කන බොනකොට ඒ රසය සැනින් මනස අනුභව කරන. එතකොට අපි දන්නවා මේක නම් ගොඩාක් රහයි, එදා මං කනකොට මේ වගේ නෙමෙයි කියලා. මීට කාලෙකට කලින් ඒ දවස්වල, දැන් සමහර කෙනා අම්මා ඒ දවස්වල මෙහෙම හැදුවේ, අපේ ආච්චි හිටපු කාලේ මෙහෙම හදලා දෙනවා හරි රහයි. එතකොට ඒ ආච්චි හිටපු කාලේ කාපු ඒවා, පුංචි කාලේ කාපු බීපු දේවල් සමහරවිට කඩයක් ළඟින් යනකොට මතක් වෙනවා. දවසක් මම මෙන්න මේ කඩෙන් කෑව හරි රහයි කියනවා. එතකොට ඒ මතක් එන්නේ කාපු බීපු දේවල් දිව මනස පිළිසරණ කරගෙන පවතී. ඒක මනසෙ තියෙනවා. ඊළඟට කයට දැනෙච්ච දේවල් සීතල, රස්නීය, සිනිඳු බව, ගොරෝසු බව, කයට දැනෙන පහස, ඒවා මනසෙ තැම්පත් වෙනවා. එතකොට අපි ඒවා සිහි කරගන්න. ඒ කාලේ මෙන්න මේ වගේ, ඉස්සර මේ වගේ මට දැනුනේ. එතකොට ඒව ඔක්කොම මනසේ තැම්පත් වෙනවා. එතකොට ඕන්න අර උන්නාබ කියන බ්‍රාහ්මණය බුදුරජාන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද කියලා ඇහුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මනසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට මේ බ්‍රාහ්මණය තව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, එහෙමනම් මනසට තියලා පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්න. මේ පංච ඉන්ද්‍රියන්ටම තියෙන පිළිසරණ මනස නම් මනසට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා උන්නාබ, මනසට තියෙන පිළිසරණ තමයි සිහිය, සතිය. ඔන්න එහෙමනම් අපිට තේරෙනවා අර පංච ඉන්ද්‍රියංගෙම ගන්න අරමුණු අනුභව කරන, තැම්පත් වෙන, පිළිසරණ කරගන්න මනසට තියෙන එකම පිළිසරණ තමයි සිහිය. අන්නේ සිහිය දියුණු කරගන්න හැටි තමයි මේ සතර සතිපට්ඨානෙන් උගන්වන්නේ. අන්නේකයි සතර සතිපට්ඨානේ තියෙන වැදගත්කම. අපේ මනසට තියෙන සිහිය කියලා කියන්නේ මනසේ පිළිසරණ, මනසේ රැකවරණේ. අපේ හිතට තියෙන එකම රැකවරණේ දියුණු කරගන්න ක්‍රමය තමයි සතර සතිපට්ඨානය තුළු ගන්න. දැන් බලන්න, සිහිය දියුණු වෙලා නැත්නම් අර මනසේ තියෙන පිළිසරණ නැති වෙනකොට මොකද වෙන්නේ? ඇහෙන් දැකපු දේවල් ආයි සිහි කරගන්න බැරි වෙනවා. මේ දැකපු දේ මේ අමතකයි ඊට පස්සේ. ඇහෙන් දකින දේවල් ආයි සිහි කරගන්න බෑ. මතක නෑ. මේ දැකපු දේ මේ මතක නැති වෙනවා. ඇයි? අර මනසේ පිළිසරණ නැති වෙලා. මේ අහපු දේවල් මට කිව්වා නැහැ නේ, මට මතක නැහැ කියනවා. Tamanට මේ කියපු දේ මේ අමතකයි. මේ දැනෙච්ච දේ මේ අමතකයි. සමහරුන්ට කාපු බීපු දේවල් මතක නැහැ. ඔබ හොඳට බලන්න, සිහිය දුර්වල වෙන්න දුර්වල වෙන්න කොච්චරනම් විකෘති වෙනවද කියලා මිනිස්සු. සමහරුන්ට සිහිය දුර්වල වෙනකොට දරුව අඳුන ගන්න බැරි වෙන. මේ කවුද කියලා අහනවා. මේ කාමරේට ඇවිල්ලා එළියට ගිය කෙනා ආයෙනකොට මේ කවුද කියලා අහනවා. එතකොට ඇහෙන් දකින දේ ඇහැට පේනවා. හැබැයි මනසේ පිලිසරණ නැති වුණාට පස්සේ එයාට ඒක ආපහු සිහි කරලා ගලප ගන්න බැරි වෙන. කනට අහපු දේ මේ අමතකයි. ගලප ගන්න බැරි වෙන. නාසයට දැනෙච්ච දේ මේ අහපු දේ මේ අමතකයි ඊට පස්සේ. මේ කාපු වීපු දේවල් මේ අමතකයි. ඇයි? මනසේ රැකවරණය සිහිය දුර්වල වෙලා. අන්න ඒ නිසා සිහිය දියුණු වෙනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ අපේ සිහිය දියුණු වෙනවා. මතක තියාගන්න දැන් ඔබට හොඳටම තේරෙනවා. එහෙමනම් අපි භාවනා කරන්න සතර සතිපට්ඨානෙ වඩන්න අපේ මනසේ තියෙන රැකවරණය සිහිය දියුණු වෙනවා කියන්නේ ඇහෙන් දැකපු දේවල් ගැන තියෙන මතක ශක්තිය වැඩි වෙනවා. කනෙන් අහපු දේවල් ගැන තියෙන මතක ශක්තිය අපිට වැඩි වෙනවා. සිහිය දියුණු වෙන්න නාසයට දැනෙච්ච දේවල්, කාපු වීපු දේවල්, කයට දැනෙච්ච දේවල් විශේෂයෙන්ම කිව්වොත් අපේ මතකයේ හොඳට දියුණු වෙනවා. සිහි කර ගැනීමේ ස්මරණ ශක්තිය වැඩි වෙනවා. ධාරණ ශක්තිය වැඩි වෙනවා සිහිය දියුණු වෙනකොට. ඒ නිසා තමයි පින්වතුනි එදා මහරහතන් වහන්සේලා 84 දහසක ධර්මස්කන්ධෙ මතකින් ගෙනාවේ. කටපාඩම් කරගෙන ගෙනාවේ. පොත්වල ලියලා තැන් තැන්වල තියාගෙන පොත් ගොඩක් උස්සගෙන ආව නෙමෙයි ඉස්සර. ඒ ඔක්කොම මතකේ තැන්පත් වෙලා තිබ්බේ. ඇයි? සිහිය දියුණු වෙලා. භාවනාවත් එක්ක සිහිය දියුණු කරගෙන ගිය වැඩපිළිවෙලක් එදා තිබුණා. අන්න ඒ නිසා සිහි මුලා නොවි සිහිය දියුණු වෙච්ච නිසා මතක ශක්තිය වැඩිකමක් ඒ කාලි වැඩ හිටිය භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා තුළ තිබිලා තියෙනවා. පින්ගතුනි ජීවිතයක තියෙන අවාසනාවන්තම සිදුවීමක් තමයි සිහි මුලාවීම. සමහර අය ඉන්නවා තරුණ කාලේ හොඳට ඉගෙන ගන්නවා. හොඳ මතක ශක්තියක් තියෙනවා. හොඳට සමාජය තුළ වැඩ කරනවා, දියුණු වෙනවා, ඉගෙන ගන්නවා. මැදි වයසට යනකොට බොහොම වගකීමෙන් දරුවන් ගැන, පවුල්වල ඥාතීන් ගැන, රසා කරන තැන් ගැන, ව්‍යාපාර ගැන, ජීවිතේ හොඳට සැලසුම් කරලා ඒ හැම දෙයක් ගැනම බුද්ධිමත්ව කටයුතු කරනවා. හැබැයි සිහිය දියුණු නොකිරීමේ ප්‍රතිඵලය හැටියට මේ සතර සතිපට්ඨානෙ වඩලා නැහැ, භාවනා කරලා නැහැ. කාලයක් යනකොට වයසට යන ටික ටික ඊට පස්සේ සිහිය දුර්වල වෙන්න පටන් ගන්නවා. සිහිය මුලාවේ. ඔබ අහලා ඇති ගොඩාක් අය වයසට යනකොට කියනවා, අනේ අපිට දැන් ඉස්සර වගේ මතක නැහැනේ. දැන් ඉස්සර වගේ මතක හිටින්නේ නැහැ කියන. මේ අහපු දේ දැන් මේ අමතක වෙනවා. මේ කියපු දේවල් දැන් මේ අමතකයි. එන්නේ අමතක වෙලා මතක ශක්තිය අඩු වෙලා සමහර අයගේ සිහිය මුලා වෙලා හොඳටම සිහිය විකෘති වෙනවා. එහෙම සිහිය විකෘති වුණාට පස්සේ සමහරු නොකන දේවලුත් කනවා. ඔබ දැකලා ඇති සමහර අය මේ ජීවිතේ හොඳ තනතුරු දරාගෙන හොඳට ඉගෙන ගත්ත, සමාජෙ බොහොම හොඳ උගත්තු හැටියට ජීවත් වෙච්ච සමහර අය වයසට යනකොට ඇඟේ ඇඳුමක් නැහැ. සමහර අය බොහොම නරක වචන, පරුස වචන එක්ක කෑ ගහනවා, හූ තියනවා, දෙවනක් කරනවා. සමහරු අසූචි කළ ඇඟේ ගා ගන්නවා, බිත්තිවල ගානවා, කනබොන දේවල් එක්ක ඇඟේ ගා ගන්නවා. එතකොට මේ මට්ටමට පිංගතුනි මේ මට්ටමට කෙනෙක්ගේ ජීවිතයේ අර මතකයේ කියන එක දුර්වල වෙලා යන්න පුළුවන්. සිහිය දුර්වල වෙලා යන්නට පුළුවන්. අපි බලමු මේ සතර සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එදා කාලේ ඒ පරිසරය තුළ මිනිස්සු කොච්චරනම් මේ දේශනාව තමන්ගේ ජීවිතයේ ප්‍රයෝජනෙට ගත්තද කියලා. පිංගතුනේ එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරේ කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගම. කුරු රට කියන්නේ වෙනත් රටක් නෙමෙයි. එදා දඹදිව 11 මහා ජනපද හැටියට පාලනය වුණේ. ඔබ අහලා ඇති අංග, මගද, කසී, කෝසල, වජ්ජි, මල්ල ඔය විදිහට 11 මහා ජනපද තිබුණා. වෙන වෙනම රාජ්‍ය. මොකද දඹදිව ඉතාම විශාල රාජ්‍යයක්. ඒ නිසා වෙන වෙනම රාජ්‍ය හැටියට තමයි රජවරු ඒ ප්‍රදේශ දේශ සීමාවෙන් කරගෙන පාලනය කරගෙන ගිය. එදා කුරු රට කියලා හැඳින්වුවේ. අද වර්තමානයේ බොහොම දියුණුම අගනගරය හැටියට හඳුන්වන ඔය දිල්ලි කියන ඒ නගරයත් එක්ක තියෙන මේ ප්‍රදේශය තමයි එදා කුරු රට හැටියට හැඳින්වෙන්නේ. කම්මස්ස ගම්ම කියන නියංගම්. එතකොට මේ විශාල නගරයේ තුල තියෙනවා පුංචි පුංචි ගම් නියංගම්. එදා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නගරයේදී කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගමේදී තමයි මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරන්නට යෙදුණේ. මේ දේශනාව කොච්චර මිනිස්සු තමන්ගේ ජීවිතයේ ප්‍රයෝජනෙට ගත්තද කියන්නේ දේශනාවේ අටුවාවේ සඳහන් වෙනවා. ඒ කාලේ නාන තොටේ, කුඹල් හලේ, පාර තොටේ මිනිස්සු හම්බෙන තැන්වල සතර සතිපට්ඨානෙ ගැනම මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා කියලා. අන්න ජීවිතේට ධර්මයේ ගලප ගන්න හැටි. එතකොට ඔබ මේ බණ ඇහුවට පස්සේ බොහෝ දුරට වෙලා තියෙන සමහරු බණ අහනවා, ශෝක් බණ ටික කියලා බණ ඇහුවා එතනින් ඉවරයි. ආයේ ධර්මයේ මතක් කරන්නේ නැහැ, සිහි කරන්නේ නැහැ. ඒ ධර්මයේ ඔස්සේ ජීවිතේ පවත්වන්න උත්සාහ ගන්නේ නැහැ බොහෝ දෙනෙක්. බණ ඇහුවා නැගිටිනකොට ඒක එහෙම ඉවරයි. නමුත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න නම් අහන ධර්මයේ නිතර නුවණින් විමසන්නට ඕනේ. ඕපනයිකො තමා තුලින් ගලපලා බලන්නට ඕන, තමා තුලට පමුණවා ගන්නට ඕන. නිතර නිතර මානසිකාරයේ දෙමින් ධර්මයට අනුකූලව ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තුල ජීවත් වෙන්නට ඕන. භාවනා වශයෙන් විමසීමස බලන්නට ඕන. එතකොට එදා කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගමේ එදා ජීවත් වෙච්ච මිනිස්සු නාන තොටේ, ඒ කියන්නේ ඕන නාන්න ගියහම ළිඳ ළඟදී හම්බෙනවා. කෙනෙක් හම්බුනහම ආයේ කොහොමද අක්කේ නාන්න ආවද කියලා එතනින් ගමේ විස්තර, වල්පල්, කුණුගොඩවල් එක එක්කෙනාගේ ඇද කුද ඕවා කතා කරන්නේ. කෙලින්ම අහන්නේ ඔයා මොකද්ද මේ දවස්වල කරන භාවනාව? මේ දවස්වල භාවනා කරන්නේ නැද්ද? අනේ මම භාවනා කරන මේ දවස්වල මං ආනාපාන සතිය වඩන්නේ කියලා. ඊළඟට අනික් කෙනා මම මේ දවස්වල ඉරියාපත භාවනා වඩන්නේ. හොඳට ඉරියව් ගැන සිහිය පිහිටවාගෙන මං වැඩක් කරත්, ගමනක් ගියා, සක්මන් කරත්, නාන වෙලාවෙත් මං ඉරියව් තුල සිහිය පිහිටවාගෙන ඉන්නේ. අනේ සාදු සාදු කොච්චර දෙයක්ද? එතකොට මේ වගේ නාන තොටේ හම්බෙන අය සතර සතිපට්ඨාන ගැන කෙනා ඉදා කතා කරේ. කුඹල් හලේ අද ඔය සමහර කඩපිල්ලවල මිනිස්සු හම්බෙනවා වගේ ගම්වල ඒ කාලේ මිනිස්සු එකතු වෙලා කතා කරන්න, මුණ ගැහෙන්න, සාකච්ඡා කරන්න, විස්තර කතා කරන්න ගංගොල මිනිස්සු ගොඩක් හම්බෙච්ච තැන. කුඹල් හල කියන්නේ වළං හදන තැන. එතකොට මෙතනදි හම්බෙලා ඔහේ වාඩි වෙලා කතා කර කර ඉන්න කෙනෙක් මුණ ගැහුණාට පස්සේ කතා කරන්නේ සතර සතිපට්ඨාන ගැන කියලා. පාරේ හම්බෙන කොහේ හරි ගමනක් යනකොට මගදී හම්බෙනවා, අයියේ අක්කේ කොහෙද යන්නේ කියලා අහලා ඊළඟට අහන්නේ වහා මේ දවස්වල භාවනා කරන්නේ නැද්ද? සතිපට්ඨානේ මොන භාවනාවද මේ දවස්වල වඩන්නේ? එතකොට කෙනෙක් පාරේ හම්බුණත් සතර සතිපට්ඨාන. උපමාවකට කියනවා ඒ ගෙවල් වල ඉස්සර ගම් වල ඇති කරපු කතා කරන්න අපි දන්නවා ගිරව් කතා කරන. එතකොට ඒ වගේ ওই සමහර ලිහිණියෝ ඉන්නවා හඬ නිතර කතා කරන වචන අහගෙන ඉඳලා ඒ වචන කෑලි කතා කර. ගෙවල් වල නිතර කතා වෙන වචනේ ඒ සත්තු කතා කරන. එතකොට ඒ වගේ සමහර සත්තු පවා මේ සතිපට්ඨානේ තියෙන වචන ඒ ගිරව් පවා කියන්න පටන් ගත්තා කියන ඒ උපමාවෙන් එහෙම කියන්නේ. ඒ කාලේ මිනිස්සු මග තොටේ හැම වෙලාවෙම සතිපට්ඨානේ ගැනමයි කියන කතා කරේ. ඒ නිසා විශාල පිරිසක් ධර්මය අවබෝධ කරා, මාර්ගඵල ලැබුවා මේ සතර සතිපට්ඨානේ දියුණු කිරීම තුළ. ඉතින් ඒ නිසා පින්වතුනි සතර සතිපට්ඨානේ කියන්නේ අපේ සිහිය රැකගන්න, සිහිය දියුණු කරගන්න තියෙන එකම භාවනාව. ඒ වගේමයි ඉගෙන ගන්න දරුවන්ට මේ සතර සතිපට්ඨාන භාවනාවකට පුරුදු වෙනවා කියලා කියන්නේ ඔබේ සිහිය ටික ටික හරි දියුණු කරගන්නවා කියලා කියන්නේ. ඔබට හොඳ මතක ශක්තියක් ඇති කරගන්න පුළුවන්. සිහිය දියුණු වෙනවා. අර ඇහෙන් දැකපු, පාඩම් කරපු දේවල්, ගුරුවරු උගන්වපු දේවල් ඒවා සැනින් මතකයේ ධාරණී රඳවා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා භාවනාවත් එක්ක අධ්‍යාපනයට යොමු වෙන දරුවන්ට අනෙක් දරුවන්ට වඩා වේගෙන් මතක ශක්තිය, ධාරණ ශක්තිය, යමක් සිහි කර ගැනීමේ ශක්තිය, ඉගෙනීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා පාසල් යන දරුවන්ගේ පටන් ටික ටික හරි දවසකට පැය භාගයක් විනාඩි 15 පුංචි භාවනාවකට පුරුදු කරනවා නම් ඒ අයට ටික කාලයක් යනකොට අධ්‍යාපනයෙන් පවා හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි, මේ සතර සතිපට්ඨාන ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරා. සකුණග්ගී කියන සූත්‍රේ මේ සකුණග්ගී කියලා කියන්නේ අහසේ ගිය පුංචි කැටකිරිල්ලෙක් ගිජු ලිහිණියෙකුට අහුවෙච්ච කතාවක්. මේක උපමාව. මේ උපමා කතාවෙන් බුදුහාමුදුරු බොඩාක් දේවල් අපිට උපමා උපමේයවලි අපිට යමක් වටහා ගන්න ගොඩාක් උපමා කතා දේශනාවල බුදුරජාණන් වහන්සේ පෙන්නන. මේ උපමාවෙන් බුදුහාමුදුරු දේශනා කරා, මහණෙනි, ඔන්න පුංචි කැටකිරිල්ලෙක් හිටියා කියලා. කැටකිරිල්ලෝ කියලා කියන්නේ පුංචි කුරුල්ලෝයි ගේ කුරුල්ලෝ වගේ පොඩි කුරුල්ලෝ ඉන්නවා. සාමාන්‍යයෙන් කුඹුරු හානකොට අර නගුලෙන් පස් පිඩලි පෙරලීගෙන යනකොට ඔය පස් ඇතුලේ ඉන්න පුංචි පුංචි කෘමී සත්තු, පණුව වගේ පොඩි පොඩි සත්තු, මේ සත්තු ආහාර කරගන්න පුංචි කුරුල්ලෝ මේ කුඹුරු හානකොට ඒවත් එක්ක කුඹුරේ ඉන්න ඔවුන් සමන්ගේ ආරක්ෂිත තැන හැටියට හැංගෙන්නේ අර පස් පිඩලි අතර තියෙන සිදුරුවල. සමහරු ඒව අස්සෙම හැංගෙන්න තැන් හදාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වගේ පුංචි කැටකිරිල්ලියක් ගැන කියනවා, මහණෙනි, ඔන්න පුංචි කැටකිරිල්ලියක් අර කුරුල්ල රංචුවක හිටියා, බොහොම හිතුවක්කාරයි, කියන දේ අහන්නේ නැහැ. තමන්ට ඔහේ රිසිසේ පියාඹගෙන ඒ තමන්ගේ වැටහිටි කුරුල්ලන්, ඒ රංචුවේ ඉන්න වැඩිහිටියන් කියන දේවල් අහන්න නැතුව ඔහේ පියාඹගෙන යන. ඔහොම ගිහිල්ලා හදිස්සියෙම ගිජු ලිහිණියෙක් සැනින් මේ පුංචි කැටකිරිල්ලිව අල්ලගත්තා, දැහැගත්තා. එහෙම දැහැගෙන වේගෙන් අහසට ඉහළට පියාඹගෙන යනකොට මේ කැටකිරිල්ලි කෑ ගහලා අඬන්න ගත්තා. අහෝ, මගේමයි වරද, මගේ වරදින්මයි මං නැසුනේ, මගේ වරදින්මයි මං විනාශ වුනේ, මගේ ඥාති, මගේ වැඩිහිටියන් මට පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන ඉන්න කියද්දී මං එතන රැඳුණා නම් මාව මේ අනතුරට පත් වෙන්නේ නැහැ කියලා කෑ ගහලා අඬන්න ගත්තා. ඒ වෙලාවේ තමන්ගේ හැකියාව ගැන උද්දාමයට පත් වෙච්ච අර ගිජු ලිහිණියා ඒ වෙලාවේ කියනවා, එම්බා කැටකිරිල්ල, උඹ වගේ මේ පුංචි කුරුල්ලෙක් මට ඒ හැටි දෙයක් නෙමෙයි. මොකක්ද උඹට ওই තියෙන ආරක්ෂිත තැන? ඔය තරම් මං වගේ කෙනෙකුටවත් අල්ලගන්න බැරි ආරක්ෂිත තැන මොකක්ද? අර පුංචි කැටකිරිලි අඬා අඬා කියන්න ගත්තා, මට තියෙන ආරක්ෂිත තැන තමයි අර නගුලෙන් පස් පෙරලෙනකොට කුඹුරේ පස් පිඩලි ඇතුලේ තියෙන සිදුරු, අපිට තියෙන පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන. එතන හිටියානම් මාව කාටවත් අල්ලගන්න බෑ. ඒ වෙලාවේ අර ගිජුල් හිණියට හිනා ගියා. උපහාසයට වගේ අපහාස විදිහට හිනා වෙලා ඔහු ඒ වෙලාවේ අතහැරලා කිව්වා, එම්බා කැටකිරිල්ල, පුළුවන් නම් ගිහිල්ලා මගෙන් බේරියා. උඹ වගේ පුංචි කුරුල්ලෙක් මට ඒ හැටි දෙයක් නෙමෙයි. පුළුවන් නම් ගිහින් බේරියා, මං උඹ අල්ල ගන්නවා කිව්වා. ඒ වෙලාවේ අර පුංචි කැටකිරිල්ලි පහලට වේගෙන් ඇවිල්ලා පස් පිඩැල්ලක් උඩ හිටගත්. හිටගෙන කෑ ගහලා කිව්වා, දැන් මං ඉන්නේ ආරක්ෂිත තැන. පුළුවන් නම් ඇවිල්ලා මාව අල්ලගනින් කියලා. අර ගිජුලිහිණි අත්තටු විහිදුවාගෙන වේගෙන් පල්ලෙහාට ආවා. කැටකිරිලිව සැනින් දැහැගෙන යන. හැබැයි පස් පිඩැල්ල ළඟට වේගෙන් එනකොටම මේ පුංචි කැටකිරිලි සැනින් පස් පිඩැල්ලේ සිදුරක් අස්සට රිංගගත්තා. අර වේගෙන් ආපු ගිජුලිහිණියට වේගේ පාලනය කරගන්න බැරුව පස් පිඩැල්ලේ වැදිලා ඔහු එහෙම මරණයට පත් වෙනවා. මේක උපමාව. එතකොට මේ උපමා කතාව බුදුරජාණන් වහන්සේ මේ කතන්දරේ මේ උපමාව කියලා භික්ෂූන් වහන්සේලාට කියනවා, මහණෙනි, මෙන්න මේ වගේ තමයි සතර සතිපට්ඨානෙන් ලැබෙන රැකවරණ. තථාගතයන් වහන්සේ නැමැති පියවරුමෙන් ශ්‍රාවකයන්ට, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන්ට ලැබෙන දායාදයක්, ආරක්ෂිත තැනක් තියෙනවා. අර ගිජුලීනියා වගේ තමයි මාරයා නුඹවලාව දැහැගන්න බලාගෙන ඉන්නේ. මාර වසඟයට ගන්න බලාගෙන ඉන්නේ. ඒ මාර වසඟයෙන් ආරක්ෂා වෙලා රැකිලා තමන්ට ආරක්ෂා වෙන්න තියෙන ආරක්ෂිත තැන තමයි සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙන් තමන් ආරක්ෂා වුණේ නැත්නම් මාරයාට නුඹලව ගොදුරක් වෙන්න පුළුවන්. අර ගිජුලිහිනිය ගොදුරු කරගත්තා පුංචි කැටකිරිල්ලි තමන්ගේ ආරක්ෂිත තැන රැඳෙන්නේ නැතු ඔහේ පියාඹගෙන ගිය නිසා. ඒ නිසා ඇහැට පේන කෙලෙස් සහිත අරමුණු ඔස්සේම හිත දුවන්න ගත්තෝ. කනට ඇහෙන කෙලෙස් සහිත අරමුණු ඔස්සේ පංචකාමයන් ඔස්සේ කෙලෙස් තුල දුවන්න ගත්තොත් නුඹලව මාරයාගේ ගොදුරක් බවට පත් වෙනවා. මහණෙනි සතර සතිපට්ඨානේ වඩන්න, සතර සතිපට්ඨානේ තුල හිත රැකගන්න. නුඹලට පිය උරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන මාරයාට ගොදුරක් නොවෙන, මාර වසඟෙන් නිදහස් වෙන, තමන්ට තියෙන ආරක්ෂිතම තැන තමයි සතර සතිපට්ඨානේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා පිංගතුනි මේ සතර සතිපට්ඨානේ අද මේ පළවෙනි දේශනාවෙන් ඔබට සතර සතිපට්ඨානේ වටිනාකම ඒ ගැන සම්පූර්ණ සරල දැනුමක් ඔබට ඇති කරලා දෙන්නයි අද අපි උත්සාහ කරන්නේ. ඉදිරි දේශනාවල අපි එකින් එක ආනාපාන සතිය වඩන්නේ කොහොමද? ඉරියාපත භාවනාව වඩන්නේ කොහොමද? පිළිකුල් භාවනාව කායගත සතිය වඩන්නේ කොහොමද? ධාතු මනසිකාරය වඩන්නේ කොහොමද? නවසීවතික භාවනාව වඩන්නේ කොහොමද? එකින් එක අපි ඔබට තේරුම් ගන්න පුළුවන් හැටියට විස්තර කරමින් සතර සතිපට්ඨාන ගැන දේශන පෙළක් ඉදිරියට අපි ඔබට කරනවා. මේ සතර සතිපට්ඨාන දේශනාව බුදුහාඳුරෝ පටන් ගන්න මේ විදිහට. එදා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරද්දී මුලින්ම දේශනා කරේ ඒකායන වයම් භික්කවේ මග්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙන. ඒකායන වයම් භික්කවේ එකම මාර්ගයක් තියෙන. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් වලින් වැහිලා අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්ධවානං සමතික්කමාය. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියාය. නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙන. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨානය කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නට යෙදුණු. එහෙමනම් සතර සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන්නෙම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ. මේ තමයි නිවනට තියෙන එකම මාර්ගය. සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. කෙලෙස් වලින් රාග දේශ මෝහ ආදී කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා තියෙන හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක් දොම්නස් වලින් කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියාය. නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය සතර සතිපට්ඨාන හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අපි බලමු මේ සතර සතිපට්ඨාන ගැන කෙටියෙන් සරලව මොකක්ද මේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගතය කියලා තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ සතර සතිපට්ඨාන කොටස් හතරකට බෙදෙනවා. කායානුපස්සනා කොටස, වේදනානුපස්සනා කොටස, චිත්තානුපස්සනා කොටස, ධම්මානුපස්සනා කොටස හැටියට කොටස් හතරකට බෙදෙනවා. එතකොට අපි මුලින් තේරුම් ගත්තා සති කියන්නේ සිහිය. සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න ක්‍රම තමයි මේ කොටස් හතරෙම තියෙන්නේ. කායානුපස්සනාව කියන්නේ කය මුල් කරගෙන සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්නා වූ භාවනා ක්‍රම කීපයක්ම තියෙනවා. කය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපකය. අපි මේකට ධර්මී කියන රූපේ කියලා. බුදුරජාණන් වහන්සේ රූපේ විස්තර කරේ මහණෙනි කණු හතරක් හිටවලා වරිච්චි බැඳලා උළුවස්සක් ජනේලයක් තියලා මැටි ගහලා වහලයක් සෙවිල්ලලා ඊට පස්සේ කොළාතු වලින් හරි පොල්ලාතු වලින් හරි වහලේ වහලා ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි මේකට කියන්නේ ගේ කියලා. හැබැයි අපි කලින් කියන්නේ ලී කෑලි මැටි ඔය පොල් අතු අපි එක එක වචන දුන්නට මේ ඔක්කොම එකතු වුණාට පස්සේ අපි කියනවා ගේ කියලා. ඒ වගේ තමයි ඇට සැකිල්ලක් මස් ලී වලින් වැහිලා නහර වැල් වලින් එතිලා හමකින් වැහුණට පස්සේ අපි කියනවා රූපය කියලා. එතකොට මේක ඇතුලේ තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් පඨවි ධාතු කොටස් ගොඩක්, දිය වෙලා වැගිරිලා යන ආපෝ ධාතු කොටස්, තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය. එතකොට මේ ඔක්කොම කොටස් ටික එකතු වෙලා දෙතිස් කුණප කොටස් හැටියට සතර මහා ධාතුම හැටියට ගත්තාම ධාතු කොටස් 42කට ධර්මයේ විස්තර වෙනවා. පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12ක්, තේජෝ උණුසුමට අයිති කොටස් 4ක්, වායෝ හමාගෙන යන ස්වභාවයෙන් යුක්ත කොටස් 6ක්. එතකොට මේ ඔක්කොම එකතු වුණාට පස්සේ අපි රූපය කියලා කියනවා. එතකොට මෙන්න මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයේ මුල් කරගෙන අපි ඒකේ යථා ස්වභාවය විමසමින් ඒ රූපේම හිත පිහිටවල සිහිය පිහිටවල සිහිය දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි කායානුපස්සනා භාවනාව. එතකොට ආනාපාන සති කොටස කායානුපස්සනාවේ තියෙන මුල්ම භාවනාව තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය හුස්ම රැල්ල මුල් කරගෙන එතනත් අර සතර මහා ධාතුන්ගෙන් වායෝ ධාතුවේ අස්වාස ප්‍රස්වාස වාත. එහෙමනම් කයත් එක්කම මේ රූපයත් එක්කම බැඳිච්ච දෙයක් තමයි ආස්වාස ප්‍රස්වාස. ශරීරයට පිටින් තියෙන එකක් නෙමෙයි. ඒ නිසා ධර්මයේ හඳුන්වනවා කාය සංඛාර කියලා. ආස්වාස ප්‍රස්වාස. මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල මුල් කරගෙන මේ හුස්ම රැල්ල අපේ කයත් එක්ක බැඳී පවතින ආකාරය හොඳට තේරුම් ගනිමින් හුස්ම රැල්ලේම හිත පිහිටවාගෙන ඒ තුල හිත එකඟ කරගෙන හිත දියුණු කරගන්න භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ භාවනාවට තමයි අපි කියන්නේ ආනාපාන සති භාවනාව කියලා. බොහෝම ප්‍රණීත භාවනාව. සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්න උපයෝගී කරගන්න වටිනාම භාවනාව ආනාපාන සති භාවනාව. ඊළඟට ඉරියාපත භාවනාව. අපේ ශරීරයේ ඉරියව් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයේ ඉරියව් තුල හිත පිහිටවලා ඉරියව් වෙනස් වීම තුල හොඳට සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න භාවනාව. ඒකට අපි කියනවා ඉරියාපත භාවනාව. අපි ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, නිදාගන්න ඉරියව්වේදී ඒ හැම ඉරියව්වකටම කය හසුරනකොට ඉරියව් වෙනස් වීම තුළ හිත පිහිටෝලා ඒ තුළ සිහිය දියුණු කරගන්න භාවනාව. ඒකට කියනවා ඉරියාපත භාවනාව. ඊළඟට තවත් භාවනාවක් සම්පජන්. සම්පජන් භාවනාව කියන්නේ ඉරියාපත භාවනාවට වඩා තවත් දියුණු අවස්ථාවක්. අපේ ශරීරයේ හැම ඉරියව් වෙනස් වීමක්ම අපි වටපිට බලනකොට ආලෝකිතේ විලෝකිතේ අතපය හසුරවනකොට, දිගාරිනකොට, හකුලනකොට, සම්මිංජිතේ පසාරිත, අපි ඉදිරියට යනකොට, ආපහු හැරිලා එනකොට, වටපිට බලනකොට, ඉඳගන්නකොට, හිටගන්නකොට, යමක් කනකොට, හපල කනකොට, අසිතේ, පීතේ, කායිතේ, සායිතේ, මේ හැම වෙලාවෙම නිදාගන්න ගියත්, ඉඳගත්තත්, ගතේ, ටිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ, හැම වෙලාවෙම සම්පජානකාරී හොති. හිතට මනසට ලාමක අකුසලයක් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන සම්පජන්නේ. හොඳට හිත රැකගෙන කෙලෙස් අරමුණු හිතට ඇතුල් වෙන්න ඉඩ නොදී ඉරියව් පවත්තර. අපේ ජීවිතේ අපි එදිනෙදා සිදු කරන හැම ඉරියව් වෙනස් වීමක් තුළම හිත රැක ගන්නවා. මගේ හිතට නම් ලාමක අකුසලයකට රිංගන්න දෙන්නේ නැහැ, ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා හිත දියුණු කරගන්න භාවනා. ඒකට කියනවා සම්පජන්නේ භාවනා. ඊළඟට අපි දන්නවා පිළිකුල් භාවනාව කියන. ඒකට තවත් වචන තියෙනවා. කායගතා සති භාවනාව, අසුභ භාවනාව. මේ ශරීරයේ සතර මහා ධාතුන්ගෙන් කොටස් දෙකක් ගන්නවා. පඨවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි. අපි ඒවට කියනවා දෙතිස් කුණප කොටස්. මේ දෙතිස් කුණප කොටස් වල එකින් එක ඒකේ යථා ස්වභාවය විමස විමස බලන. කෙස්වල, රෝම කූපවල, නියපොතු, දත්, සම, මස්, නහර එකින් එක විමස විමස ඒවෑ යථා ස්වභාවය මෙනෙහි කරමින් බලන භාවනා. ඒකට කියනවා කායගතා සති. එහෙම නැත්නම් පිළිකුල් භාවනාව, අසුභ භාවනාව. මේ කය මුල් කරගෙනම තමයි දෙතිස් කුණප කොටස් වල යථා ස්වභාවය මෙනෙහි කරලා ඒ තුලත් හිත දියුණු වෙනවා, හිත වැඩෙන. ඊළඟ භාවනාව කායानुපස්සනාවේ ධාතු මනසිකාර භාවනාව. ධාතු මනසිකාරය අර රූපය හටගත් සතර මහා ධාතු වෙන වෙනම වෙන් කර කර බලන. අපි අර මුලින් කතා කරා කණු හිටවල වරිච්චි බැඳලා, එතකොට වහලයක් ගහලා සම්පූර්ණ අපි ගේ කියන ඒ වගේ ඇට සැකිල්ලක් නහර වැල් වලින් ඉතිලා මස්ලේ තැවරිලා හැමකින් වැහුණාට පස්සේ අපි රූපය කියලා කියන. එතකොට මේ රූපය හටගත් මූලිකම සතර මහා ධාතු කොටස් පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට ගත්තාම කොටස් 42ක් බුදුහාඳුර අපිට පෙන්වන. පඨවි ධාතු පස්සෙලා යන ස්වභාවයෙන් යුක්ත දේවල් 20ක්. දිය වෙලා වැగిරිලා යන ස්වභාවයෙන් යුක්ත දේවල් 12ක්. ආපෝ ධාතු උණුසුමට අයිති දේවල්. තේජෝ ධාතු හමාගෙන යන දේවල්. වායෝ ධාතු. එතකොට මේ ඔක්කොම ගත්තාම 42ක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම කොටසක්ම හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙමයි. හැබැයි ඒවැ පටවි ස්වභාවය වැඩි නම් අපි කියන පටවි ධාතු. ආපෝ ස්වභාවය වැඩි නම් ආපෝ ධාතු. තේජෝ ස්වභාවය වැඩි නම් තේජෝ ධාතු. එතකොට මේ සතර මහා ධාතුන්ගේ කය තුල තියෙන සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු අනුව ගලපා බලමින් කරන භාවනාව. ඒකට කියනවා ධාතු මනසිකාර භාවනාව. හොඳට හිත දියුණු වෙන භාවනාව. ඊළඟට කෙනෙක් මැරුණට පස්සේ අපේ ශරීරයක් කුණුවෙවි කුණුවෙවි පොළොවටම පස් වෙලා යන තැන දක්වාම අවස්ථා 9ක් අරගෙන ඒ අවස්ථා 9 තුලම අපේ ශරීරය අනුව ගලපනවා. කෙනෙක් මිය ගිහිල්ලා දවස් 3-4ක් යනකොට ශරීරයට වෙන දේ මගේ ශරීරයටත් ඔය ඉර නම්මයි. කෙනෙක් මිය ගිහිල්ලා සතියක් විතර යනකොට ශරීරයට වෙන දේ මගේ ශරීරයත් මැරුණට පස්සේ සතියක් වගේ යනකොට ඔය දෙමයි. කෙනෙක් මිය ගිහිල්ලා සති 2-3ක් යනකොට වෙන. එතකොට ඒ විදිහට අන්තිමට කුණු වෙලා සම්පූර්ණයෙන්ම දිය වෙලා ඇට සැකිල්ල මතු වෙලා ඇට සැකිල්ලත් වෙන වෙනම වෙන් වෙලා හිස් කබල බිල්ලයට උරහිස්සට කොඳුයට වෙන වෙනම ගැලවිලා තැන් තැන් වල ඒවා දිර දිරා පස් වෙලා අවසන් වෙන තැන දක්වාම අවස්ථා 9ක් යටතේ තමන්ගේ ශරීරයටත් මේ ඉරනමම වෙනවා කියලා ගල්ප ගල්ප බලනවා. ඒකට අපි කියනවා නව සීවතික භාවනා. එතකොට ඔන්න ඔය භාවනා ක්‍රම කීපෙම කායානුපස්සනා කියන කොටසට අයිති වෙනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයේ ස්වභාවය අනුව තමයි මේ භාවනා ටික වඩන්නේ. සතර සතිපට්ඨානේ කායානුපස්සනා කොටස. ඊළඟට තියෙනවා වේදනානුපස්සන. අපිට විඳීම් ඇති වෙනවා. මේ විඳීම් ඇති වෙන ස්පර්ශ නිසා ඇහැයි රූපයයි විඥාන එකතු වෙනකොට ඇහි ස්පර්ශයෙන් විඳීමක් උපදින. කනේ ස්පර්ශයෙන් විඳීම් ඇති වෙනවා. නාසයේ ස්පර්ශයෙන් විඳීම් ඇති වෙනවා. දිවේ ස්පර්ශයෙන් විඳීම් ඇති වෙනවා. කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් විඳීම් ඇති වෙනවා. ඒ විඳීම සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම් හැටියට තුන් ආකාරයකට විඳීම් අපි තුල උපදින. අන්නේ විඳීම හටගන්න ආකාරය, ස්පර්ශයෙන් හටගන්න විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙන ආකාරය හොඳට තේරුම් ගනිමින් ඒ වේදනාව තුළ හිත පිහිටවාගෙන හිත වඩන භාවනා ක්‍රමය. ඒකට කියනවා වේදනානුපස්සනා සතිපට්ඨාන. අපි ගැඹුරින් ඉස්සරහට කතා කරනවා. ඊළඟට තවත් ක්‍රමයක් තමයි චිත්තානුපස්සනා. අපේ හිත, මේ හිතට එන හැම සිතුවිල්ලක්ම හොඳ සිහියෙන් දකිනවා. හිතේ හටගන්න සිතුවිලි වල ස්වභාවය. සමහර වෙලාවට රාග සිතුවිලි වෙනවා. රාගං වාචිත්තං රාගං චිත්තංති පජානාති. එතකොට රාග සිතුවිල්ලක් කියලා හොඳට හිතේ සිතුවිල්ල තීරුම් ගන්න. ඊළඟට වීතරාගී සිතුවිල්ලක් නම් හිතට ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි, හිත විසිරෙනවා. විකිත්තං වාචිත්තං විකිත්තං චිත්තංති පජාන. විසිරෙන හිත විසිරෙනවා කියලා දකින්න. හිත හැකිලිලා තමා තුල යටපත් වෙලා සමාධිගත වෙලා විමුක්තියටපත් වෙලාද මේ හිතේ හටගන්න හැම සිතුවිල්ලක් හැම වෙනස්කමක්ම හොඳට හිත දිහා සිහියෙන් බලාගෙන හිතේ ස්වභාවය දකින්න කෙනා හොඳට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ හිත දමණය කරගෙන ඒ තුල හිත දියුණු කරගන්න. ඉතාම වැදගත් භාවනාවක්. චිත්තානු පස්සනා කොටස. ඉළඟට දම්මානු පස්සනාව යටසේ කොටස් කීපයක් තියෙන. දම්මානු පස්සනාව යෝනිසෝ මනසිකාරය තුළ මේ දම්මානු පස්සනාව වැඩෙන්. අපේ විමසීමේ ප්‍රබලත්වය යෝනිසෝ මනසිකාරයතුළ පළවෙනියට තියෙන පංච නීවරණ. පංච නීවරණ කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. හිතේ සමාධියට ඒකාග්‍රතාවයට බාධා වෙන්නේ පංච නීවරණ. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු දේ. ඊළඟට සප්ත බොජ්ජංග කොටස. එතකොට ওই විදිහට පංච උපාදානස්කන්ධ මේ විදිහට අපිට අවබෝධ කරගත යුතු කොටස් ටික. පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන කොටස තියෙන ආයතන හය ගැන, චතුරාර්ය සත්‍ය, සප්ත බොජ්ජංග. එතකොට මේ අවබෝධ කළ යුතු නුවණින් විමසලා ධර්මාවබෝධයේ පිණිස අවබෝධ කළ යුතු කොටස් ටික. එතකොට මෙන්න මේ හැම කොටසක්ම සිහිය පිහිටවල අපේ සිහිය තුළ සතිපට්ඨානෙ වඩනවා කියන්නේ සිහිය දියුණු වෙමි. හිතේ ඒකාග්‍රතාවයේ සමාධිය ප්‍රඥාව දෙකම මේ තුළ වැඩෙන. ඒ නිසා ධර්මාවබෝධයට තියෙන මඟ තමයි සතර සතිපට්ඨානෙ වැඩීම. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කිරීම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි එකම මාර්ගයක් තියෙන. සත්‍යයන්ට කෙලෙසුන්ගෙන් පිරිසිදු භාවයට පත් වෙන්න, කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න, නිබ්බානස්ස සච්ච කිරියාය නිවන සාක්ෂාත් කරගන්න ඒ පිණිස තියෙන එකම මාර්ගය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන. අන්න එහෙමනම් මේ සතිපට්ඨානේ දවසින් දවස ටික ටික හරි දියුණු කරගන්න. අපි කවදා හරි නිවන් දකින්නවා නම් බොහෝ දෙනෙක් අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ, අනේ සෝවාන්වත් වෙන්න ඕනේ කියලා හිතනවා කියනවා. හැබැයි ඔබ කවදා හරි නිවන් දකින්නවා නම් ඔබට ඊට අදාළ සියලු දේවල් කැටි වෙච්ච වටිනාම ඔබ දියුණු කළ යුතු වැදගත්ම දේශනාව තමයි සතර සතිපට්ඨානේ. ඒ නිසා ඔබට මේ දේශනා පෙළ ඔබේ ජීවිතයට ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන, ඔබට නිවන් අවබෝධයේ පිණිසම කල්යාණ මිත්‍රයෙක් හැටියට ඒ නිවන් මගට ඔබට උපකාර වෙන පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් මේ දේශනා පෙළ හොඳට ශ්‍රවණය කරන්න, විමසන්න, ධාරණය කරගන්න, යෝනිසෝ මානසිකාරය දෙන්න, ඒ භාවනාවල් ටික ටික හරි පුරුදු කරගෙන ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව උපකාර වේවා, ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගයේ ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝබ සැමට තෙරුවන් සරණයි.